කතානාකර විසින් කරන ලබන නිවේදන නිවේදන අංක 1 ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තු ස්ථාර නියෝග 113 2 ප්‍රකාරව ව්‍යස්තදායක ස්ථාවර කාර්ක සභාවට මතු පළවන මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. ගරු නීතිඥ සුනිල් වටකල මහතා, ගරු ආචාර්ය කෞශල්‍ය ආර්යරත්න මෙනවිය, ගරු කින්ස් නෙල්සන් මහතා, ගරු WHM ධර්මසේන මහතා, ගරු වෛද්‍ය නජිත් ඉන්දික මහතා, ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය, ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා, ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය. නිවේදන අංක 2 2026 සැප්තැම්බර් 10 දින බ්‍රහස්පතින්දා එනම් අද දින මධ්‍යාහන 12ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් සහ ඒ අවසන් වූ වහම තේරිම් කාර්ක සභාවේ රැස්වීමක් කාර්ක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන ලෙස සීරුම සමාජික මන්ත්‍රීයන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදිය පිළිගැනීම ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2025 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතු යම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන් ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතු යම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්තාව වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා සහ බලශක්ති අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා ගල්ලංගුරු පුද්ගලික සමාගමේ ලංකා ගල්ලංගුරු පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යටතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2025 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාවම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටා අප්පුවාමි මහතා විසින් පිළිගැන්වීම. ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාර පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද අපනයන කෘෂිකර්ම ප්‍රවාදන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඒකී කාර්යයේ සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පෙස්සම් 2.
ගරු කතානායකතුමනි, ගම්පොළ අටභාගයේ දෑලපිටිය සෙවනක් ජනපදයේ අංක 238 ඇලිරක් Q ඇලිරක් 5 ස්ථානයේ පදිංචි DG කරුණාවති මහත්මියකින් ලැබුණු පෙත්සමක් සහ මාවනල්ල පිල්ලෑව කොළඹ පාර වම කොටස අංක 4 අංක 221 ඇලිරක් 50 F ධර්ම ස්ථානයේ පදිංචි MBM ඉක්බාල් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා. ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තල්පත අංක 215 317 දරන ස්ථානයේ පදිංචි BASK ජයසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා පෙස්සම් 2.
ගරු කතානායකතුමනි, හාරිස්පත්තුව මැදවල පල්කුඹුර හේනගම අංක 271 ඇලිරක් 4 ධර්ම ස්ථානයේ පදිංචි BAN ඉන්ද්‍රජිත් බමුණාරච්චි මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ දෙවලපල කමරගොඩ පල්ලියපාර අංක 320 C ධර්ම ස්ථානයේ පදිංචි ටී ජූට් නෙල්සන් සිල්වා මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවෙමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝචන එගොඩ විතාන මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සුභසිංහ මහතා.
ගරු කතානායකතුමනි, කුරුවිට වළඳුර යහල කොටුන්න අංක 88.5 දරණ ස්ථානයේ පදිංචි එච් ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු නීතිඥ හේසා විතානගේ අංකුඹර ආරච්චි මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ඇසීමට.
මහාන ගරු කතානායකතුමනි,
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, සති දෙකක් ඉල්ලනවා මේකට පිළිතුරු ලබා දෙන්න.
ප්‍රශ්නාංක 2 ගරු චමින්ද විජේසිරි මහතා, බලශක්ති අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්නාංක 3 ගරු ශානික්‍යන් රාජපුත්‍රන් රාසමාණික මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා කතානායකතුමනි.
ගරු සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමා.
නියෝජ්‍ය අමාත්‍යතුමිය.
ගරු ශානක්‍යන් රාසමාණික මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට A1 නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400ක්, ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් 600ක් වෙන් කරලා තියෙනවා. A2 ඔව්. A3 නව කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතුව ඉඩමක් මේ ප්‍රදේශයේ නැහැ. A1 උත්තරය ඔව්. A2 මෙම ප්‍රදේශයට කිලෝමීටර් 2ක වපසරිය තුල පිහිටා ඇති චිත්තාණ්ඩි සහ වන්දාරමුල්ලේ යන උපතැපැල් කාර්යාල දෙක හරහා දැනට ජනතාවගේ තැපැල් අවශ්‍යතා ඉටු කරනවා. A3 උපතැපැල් කාර්යාලයක් තැපැල් කාර්යාලයක් බවට උසස් කිරීමේදී කාරණා 4ක් මූලිකව සලකා බලනවා. අදාළ උපතැපැල් කාර්යාලයේ සිට ආසන්නතම පිහිටි ඉහළ ශ්‍රේණියේ තැපැල් කාර්යාලයකට ඇති දුර ප්‍රමාණය, ඒ වගේම එම උපතැපැල් කාර්යාලය ආසන්නතම වර්ෂ 3ක් තුල ආදායම් තත්ත්වයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වලා තිබෙනවාද යන බව, ඊළඟ එක එම අදාළ ප්‍රදේශයේ ජනගණත්වය, ඊළඟ එක අදාළ ප්‍රදේශයට තැපැල් කාර්යාලයක අවශ්‍යතාවය පිළිබඳ මහජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය මූලිකවම සලකා බලනවා. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
එනුඩිය මුදලාවද කල්විකි என்னுடைய முதலாவது கேள்விக்கு போக முதல் கௌரவ அமைச்சர் அவர்களுக்கும் உங்களுக்கும் என்னுடைய நன்றிகளையும் பாராட்டுகளையும் தெரிவித்துக் கொள்கின்றேன். களுவாஞ்சிக்குடியிலே நீண்ட கால தேவையாக இருந்த புதிய கட்டடத்தை நிர்மாணித்து தந்ததுக்கு முதலாவது எங்களுடைய நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். கௌரவ பிரதி அமைச்சர் அவர்களே, நீங்கள் குறிப்பிட்டது போல கிரான் தபால் நிலையத்துக்கு ஒரு கட்டடம் அமைக்கிறதுக்கு ஒரு தபால் நிலையத்துக்கு இல்லாட்டி போஸ்டல் டிபார்ட்மெண்ட்டுக்கு சொந்தமான காணி இல்லை என்றதுதான் பிரச்சனையாக இருந்தால் அதுக்கான ஒரு காணியை நாங்கள் பெற்று தருகிறோம். அவ்வாறு காணியை பெற்று தந்தால் நீங்கள் அதுக்கான ஒரு தபால் நிலையத்தை உருவாக்குவீங்களா? அதே நேரத்தில் ஏனைய பிரதேசங்களிலேயும் உபதபால் நிலையங்கள், இப்ப நீங்கள் குறிப்பிட்டது போல சித்தாண்டி உபதபால் நிலையத்தை பற்றி சொன்ன நீங்கள், சித்தாண்டி உபதபால் நிலையம் கௌரவ பிரதி அமைச்சர் அவர்களே, ஒரு வியாழக்கிழமையில மாத்திரம் 75,000 ரூபாய்க்கு அதிகமான வருமானம் வருகின்றது. ஒரு மாதம் 2,5,000 ரூபாய்க்கு மேல் அதிகமான வருமானம் வரும் ஒரு தபால் நிலையம் தான் சித்தாண்டி தபால் நிலையம். இந்த சித்தாண்டி தபால் நிலையத்தை மையப்படுத்தி தான் மாவடி, வெம்பு, ஈரலக்குளம், ஈரலக்குளம், இலுக்கு போன்ற பிரதேசங்கள் இருக்கிற மக்கள் அதை பயன்படுத்துகிறார்கள். அதே போலதான் மட்டக்களப்பு மாவட்டத்திலே இன்னும் பல பிரதேசங்களிலே உபதபால் நிலையங்கள் மற்றும் தபால் நிலையங்கள் நல்ல வருமானம் அடையக்கூடிய நிலையில் இருக்கின்றது. குறிப்பாக 6-80 இருக்கிற தபால் நிலையம் சம்பந்தமாக பிரதேச அபிவிருத்தி குழு கூட்டத்திலேயும் ஒரு தீர்மானம் எடுத்து அனுப்பப்பட்டிருக்கின்றது. அதை அப்கிரேட் பண்ண சொல்லி தற்பொழுது அது காத்தாங்குடியுடன் எங்களுடைய கௌரவ ஹிஸ்புல் அமைச்சருக்கும் சரியும் அது பிரதேச அபிவிருத்தி குழு கூட்டத்தில் பேசப்பட்டது. காத்தாங்குடியுடன் இணைந்துதான் அந்த 6-80 தபால் நிலையம் இயங்குது. அப்ப இவ்வாறாக புதிய தபால் நிலையங்கள் உருவாக்குறது, உபதபால் நிலையங்களை தபால் நிலையங்களாக மாற்றுறது, புதிய உபதபால் நிலையங்களை உருவாக்குறது போன்ற பல்வேறுபட்ட பிரச்சனை இருக்கின்றன. நான் ஒரு உதாரணமாக சொல்கின்றேன் கௌரவ அமைச்சர் அவர்களே, கிண்ணியடி என்ற பிரதேசத்திலே ஒரு புதிய உபதபால் நிலையம் உருவாக்கினால் சுங்கா கேணி, முறாவடை, கொண்டேங்கேணி, முருக்கன் தீவு, பிரம்படி தீவு போன்ற இந்த பிரதேசங்கள் இருக்கிற மக்களுக்கு ஒரு ஒரு பாரிய ஒரு தங்களுடைய வாழ்க்கையை இலகுப்படுத்துற விஷயமா இருக்கு. உங்களுக்கு தெரியும், முதியோருக்கு கொடுக்கிற சம்பளம் 1,500 ரூபாய். இந்த சம்பளத்தை பெற்றுக்கொள்வதற்கு இந்த பிரதேசங்கள் இருந்து வாழச்சேனைக்கு வருவதற்கு அதை விட அதிகமான காசு செலவு போகின்றது. அப்ப இந்த விடயங்கள் சம்பந்தமாக ஒரு முழுமையான ஒரு அறிக்கையை நாங்கள் தயார்படுத்தக்கூடிய உங்களுக்கு ஒரு நேரத்தை தந்தால் நாங்கள் இருந்து இதை பிளான் பண்ணி எவ்வாறு ஒரு முழுமையான அறிக்கையை என்றால் எனக்கும் புரியும் ஓரோ நாங்கள் விரும்பியபடி அங்கொண்டு இங்கொண்டு செய்ய இயலாது அப்படி ஒரு செய்யறதுக்கான ஒரு வாய்ப்பு ஒன்று இருக்கின்றதா?
ස්තුතියි ප්‍රශ්නයට. මේ කාරණා දෙකක් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට මම උත්තර දෙන්නම්. එකක් තමයි ඉඩමක් ඒ ප්‍රදේශයේ මං හිතන්නේ අත්පත් කර ගැනීමක් හෝ පැවරීමක් සිද්ධ වෙනවා නම් අපිට ඉදිරිපත් කරලා යෝජනාවක් ඒකී තැපැල් කාර්යාලයක් ස්ථාපනය කිරීම සුදුසුද කියලා මූලික සොයාබැලීමක් කරලා ඉදිකිරීමක් කරන පියවරට යන්න පුළුවන්. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හරහා අපිට දැනටමත් එහෙම ලැබිච්ච යෝජනා සඳහා අපි ඒවා සලකා බලමින් තියෙනවා. ඒකත් මං සඳහන් කරන්න කැමති. දෙවැනි කාරණය අර මං කලින් කිව්වා වගේ ගරු කතානායකතුමනි, ඒ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය සුදුසුයයි අර කාරණා හතරක් කිව්වා, ජනතාවගේ ඉල්ලීම සහ ඒ කාර්යාලයේ උපයන ආදායම අනුව අනිවාර්යයෙන්ම ඒ ගැන වාර්තාවක් සකස් කරලා මං හිතන්නේ අපේ මඩකලපුවේ දිස්ත්‍රික් සම්බන්ධ අනිත් මන්ත්‍රීවරුනුත් සම්බන්ධ කරගෙන අපි සාකච්ඡාවක් ගන්න ලෑස්ති ඔබතුමාට ඒ ඉල්ලීම ලිඛිතව යොමු කරන්න කියලා මං ඉල්ලා සිටිනවා.
මන්ත්‍රීතුමා,
என்னுடைய இரண்டாவது கேள்வி ගෞරව அமைச்சர் அவர்களே, இந்த இடப்பட்ட காலப்பகுதியில் நாங்கள் பேச்சுவார்த்தையில் ஈடுபட்டு நாங்கள் ஒரு மட்டக்களப்பு மாவட்டத்துக்கான ஒரு முழுமையான திட்டத்தை தயார்படுத்தி எடுக்கும் வரைக்கும் இந்த மொபைல் சர்வீஸ் நடத்துறதை நாங்கள் ஒரு இன்னும் கொஞ்சம் கூடுதலாக செய்யக்கூடிய ஒரு சூழல் இருக்கான்னு பார்க்கணும். ஏனென்றால் குறிப்பாக பாவக்கொடிச்சேன காஞ்சிரங்குடா போன்ற பிரதேசங்களுக்கு ஆன தபால், உங்களுக்கு அந்த மாவட்டத்திலே நிலப்பரப்பை பற்றி எனக்கு தெரிந்தளவு தெரியாது, நான் விளங்கப்படுத்துகிறேன். உன்னிச்சையிலே இருந்துதான் அந்த பிரதேசங்களுக்கு அந்த தபால் நிலையம் இயங்குது. கிட்டத்தட்ட கொழும்புலே நாங்கள் சொல்லுவோமே, நாங்கள் பத்திரமுல்லையிலே இருந்து மொரட்டுவ பிரதேசத்துக்கு தபால் நிலையம் இயங்குகிற நிலையில தான் இருக்கின்றது. அப்ப அதிலே சில நேரங்களிலே சில இளைஞர்கள் யோதிகள் ஒரு வேலைக்கு விண்ணப்பித்து அந்த இன்டர்வியூ கார்டு வந்து சேரும் பொழுது அந்த இன்டர்வியூ டேட் பாஸ் பண்ண சம்பவங்களும் நடந்திருக்கு. அதே நேரத்தில் தான் இப்ப கோரகலி மடு வாகனேரி என்ற கிராமங்கள்ல மூன்று நாட்கள் மொபைல் சர்வீஸ் இயங்குகின்றது. அப்ப இப்படியான இடங்களிலே தொடர்ச்சியாக இப்ப மூன்று நாட்கள் இயங்கி வந்த இடங்களிலே தேவை இருக்கின்றது உறுதி செய்யப்பட்டது, நீண்ட காலமாக போகுது. அப்ப இந்த இடங்களை உபதபால் நிலையங்களாக மாற்றது, நாங்கள் பிரதேச மட்டத்திலே கேட்டால் தபால் நிலையம் வேணும் என்று கேட்டால் கௌரவ அமைச்சர்கள் எல்லா கிராமமும் ஒரு தபால் நிலையம் வேணும் என்று சொல்ற சூழல் இருக்கும். அப்ப அதனால இந்த இடப்பட்ட நாங்கள் ஒரு அறிக்கையை தயார்படுத்தி எந்தெந்த பிரதேசங்களிலே தபால் நிலையங்களை தரமுயர்த்துவது, எந்தெந்த பிரதேசங்களிலே புதிய தபால் நிலையங்களை உருவாக்குறது என்ற தீர்மானம் எடுக்கும் வரைக்கும் இந்த மொபைல் சர்வீஸ் ஒரு தேவைக்கு இந்த மொபைல் சர்வீஸை உருவாக்கினால் ஒன்று தபால் சேவை அதிகரிக்கலாம், அதே நேரத்தில் கூடுதலான பிரச்சனை இந்த எல்டர்ஸ் பென்ஷன் இந்த 1500 எடுக்கிறதுக்கு, இல்லையென்றால் நீங்கள் அதை போஸ்டல் டிபார்ட்மெண்ட் இருந்து பறித்து வேற யாருக்கும் கொடுக்க வேணும். இல்லாவிட்டால் அந்த கொடுக்கிற 1500 ரூபாய்க்கு அந்த பயணம் பிரியோசம் இல்லை. இடப்பட்ட காலத்தில் ஒரு மொபைல் சர்வீஸ் செய்யறதுக்கான எதுவும் சாத்தியங்கள் இருக்கின்றதா?
ගරු කතානායකතුමනි, මට ඒ ගැන මොකද ඒ ජංගම සේවයේදී අපි සලකා බලන්න ඕනේ අදාළ කාර්ය මණ්ඩල තියනවද, ඒ ප්‍රදේශයට ප්‍රමාණවත් ලෙස ඉන්නවද කියන කාරණය සහ අනිකුත් පහසුකම් තියනවද කියලා මම ඒ ගැන අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරලා ඔබතුමාව දැනුවත් කරන්නම්.
ප්‍රශ්නාංක 4 ගරු නීතිඥ සරත් කුමාර මහතා, කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින්
අශය අසනවා. ගරු කතානායකතුමනි,
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ ආයක මොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි පයිලෙන් කන්ද වැවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද දිනය 2020 මැයි මාසය ආදේක එම යෝජිත ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල මුලින්ම ඇස්තමේන්තු වෙනවා මිලියන 82.2 ප්‍රතිශෝධිත ඇස්තමේන්තු විදියට පසුව රුපියල් මිලියන 167.26 ලෙස සඳහන් වෙනවා. ආයන්නේ 3 ව්‍යාපෘති සඳහා රජයේ විසින් මේ වන විට මුදල් ප්‍රතිපාදන වැය කර තිබේද? රජයේ ප්‍රතිපාදන වැය කරලා තියෙනවා. එසේනම් මේ වන විට වැය කර ඇති මුළු මුදල ලෙස රුපියල් මිලියන 72.5 ඒ ව්‍යාපෘති සඳහා දැනට වියදම් කරලා තියෙනවා. අයන්නේ 5 ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් කටයුතු වලින් මේ වන විට අවසන් කර ඇති ප්‍රමාණය ව්‍යාපෘති මේ වන විට 80% ප්‍රමාණයක් ඉදිකිරීම අවසන් කළ භෞතික ප්‍රගතිය විදියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ විස්තරාත්මක ගත්තට පස්සේ ව්‍යාපෘතියේ එක් එක් වැඩ සඳහා ප්‍රගතිය පිටවාන 95%ක් කියන්නේ ඉදිකරලා අවසන් කළා තියෙනවා. වම් සොරව 90%ක් ඒකේ දකුණු සොරව තමයි ඉදිකිරීම කටයුතු ආරම්භ කරලා නැත්තේ. වැව් බැම්ම 50%ක් ආයන්න පිළිතුර ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ පළමු අතුරු ප්‍රශ්නය මේ වැවේ ප්‍රතිලාභී ගොවි පවුල් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන පිරිසක්. වසර 6ක් පුරාවට මේ පිරිස පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම වැවේ ඉදිකිරීම් වල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. ගරු අමාත්‍යතුමාගේ පිළිතුර අනුව මේ වන විටත් රුපියල් මිලියන 78.5ක් මේ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. නමුත් ඒ මුදලට සාපේක්ෂ සංවර්ධන කාර්යයක් සිදු වෙලා නොමැති බවට තමයි අපිට නිරීක්ෂණ කටයුතු කරනකොට පේන්නේ. මේ සම්බන්ධයෙන් පූර්වගාමි රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මැදිහත් වෙලා තමයි මේ කටයුතු සිදු කරේ. ප්‍රදේශවාසීන්ගේ අදහස තියෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා නිදන් හැරීම සඳහා මේ වැව් බැම්ම කඩා දැමූ බවට තමයි ගොවි ජනතාවගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම දැනගන්න කැමතියි මේ රුපියල් මිලියන 78.5ක මුදලින් මේක ඉදිකරු බව සඳහන් කරත් මේ මුදලට සාපේක්ෂ ඉදිකිරීමක් සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන බැරි බවට අදහසක් තියෙන හින්දා මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තියනවද කියන එක තමයි පළමු අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය මාත්‍මා,
ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ප්‍රදේශයට අදාළව ගත්තොත් මේ ව්‍යාපෘතිය ආරම්භ කළා තියෙන්නේ 2020 වර්ෂයේ. මේක වැඩ අවසන් කරන්න නියමිතව තිබිලා තියෙන 2022 වර්ෂයේ. කොහොම නමුත් 22 වර්ෂයේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය පාවිච්චි කරලා තමයි මේ ව්‍යාපෘති අතරමඟ නතර කරලා තියෙන්නේ. මේ ව්‍යාපෘති අවසන් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා මොනවාරි ඒ කාලවකවානුවල තිබුණු විවිධ ප්‍රශ්න සහ තිබුණු අකාර්යක්ෂමතා තීන්දු තීරණ ගැනීමේ ගැටලු මේ සියල්ල එක්ක තමයි මම හිතන්නේ 22 මේ ව්‍යාපෘති අවසන් කරගන්න බැරි වුණේ. එහෙම නැත්නම් ආර්ථික අර්බුදයත් එක්ක 22 වෙනකොට මේ ව්‍යාපෘති වැඩ අවසන් කරන්න පුළුවන්කම තිබුණා. අපි ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ විදියට මේ පිළිබඳ සොයා බලන්න නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ඔබතුමා දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට මේකට අදාළ පරීක්ෂණයක් යන්නේ නැහැ. අපි සූදානම් නිලධාරීන් එක්ක කතා කරලා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරලා ව්‍යාපෘති වැඩ කටයුතු ආරම්භ කරන්න කටයුතු කරන්න.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට පත් වෙලා ඉන්න මේ ගොවීන්ගේ ප්‍රශ්නේ විසඳන්න අමාත්‍යංශයේ හැටියට මේ වෙනකොට අරගෙන තියෙන පියවර මොකද්ද? මේ වැඩ කටයුතු ආරම්භ කරන්න කිසියම් කාල රාමුවක් සම්බන්ධයෙන් සඳහන් කරන්න පුළුවන්ද කියන එක.
ගරු මන්ත්‍රීතුමාගේ දෙවන අතුරු ප්‍රශ්නය, අපි මේ ව්‍යාපෘති පිළිබඳ යම් අධ්‍යයනයක් කළා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරී වගේම නිලධාරීන් මේ පිළිබඳ සාකච්ඡාවක් අපි ආරම්භ කළා තියෙනවා. අපට මේ ව්‍යාපෘති ඉදිරි වැඩ කටයුතු පිළිබඳ යම් මූල්‍යමය තක්සේරුවක් කරලා තියෙන වැඩ පිළිබඳ මූල්‍ය සහ භෞතික ප්‍රගතිය නැවත යම් අධ්‍යයනයක් කළා 2027 වර්ෂයේදී අදාළ රජයේ ආයතනයට එහෙම නැත්නම් වාරි මහිම ව්‍යාපෘතිය හරහා මේ වැවේ ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්න අපි දැනට සාකච්ඡා කරමින් තියෙනවා. නිශ්චිත දිනයක් අපට කියා ගන්න බැරි වුණත් අපි එන වසර තුළ මේ වැවෙහි ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නාංක 5, ගරු ලෙතිනන් කමාණ්ඩ විශ්‍රාමික ප්‍රගීත් මදුරංග මහතා ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, ගරු ප්‍රගීත් මදුරංග මන්ත්‍රීතුමා අහලා තියෙන්නේ මේ ජාතික ආරක්ෂක අරමුදල සම්බන්ධව ප්‍රශ්නය. ආයක පිළිතුර ජාතික ආරක්ෂක අරමුදල් පනතේ 9 වන වගන්තියට අනුව එකී අරමුදල පිහිටුවීමේ අරමුණ වන්නේ තම රාජකාරී කටයුතු ඉටු කරන අතරතුරදී තුවාල ලද හෝ මියගිය පොලිස් බලකායෝ සන්නද්ධ හමුදාවල හෝ යම් සමාජිකයෝ පවුල්වලට යම් ප්‍රතිලාභ ගෙවීම ඇතුළුව ජාතික ආරක්ෂක ප්‍රවර්ධනය කිරීමට සහ සහතික කිරීමට වඩාත් හේතු වන්නේ යයි මණ්ඩලය අදහස් කරන ආකාරයට සහ කාර්යයන්ට අරමුදලට අයත් මුදල් ජනාධිපතිවරයාගේ විධිවිධාන වලට යටත්ව යොදා ගැනීමයි. නීතිමය පදනම 1.85 අංක 9 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනත මගින් ජාතික ආරක්ෂක අරමුදල සංස්ථාපනය කර ඇති අතර 1.91 අංක 10 දරන සංශෝධන පනත මගින් සහ 2018 අංක 16 දරන සංශෝධන පනත මගින් මෙම අරමුදලට අදාළ නෛතික ප්‍රතිපාදන සංශෝධනය කර ඇත. එහි සංයුතිය සභාපති වන්නේ ජනරජයේ ජනාධිපති ලේකම්වරයා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් පැවති සභාපති ධූරිය 2018 අංක 16 සංශෝධන පනත මගින් ජනරජයේ ජනාධිපති ලේකම්වරයා ලෙස සංශෝධනය කර ඇත. සාමාජිකයන් ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා, ඒ කියන්නේ ජාතික ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයා වශයෙන් පැවති සමාජිකත්වයේ 2018 අංක 16 සංශෝධන පනත මගින් ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් සංශෝධනය කර ඇත. සාමාජිකය ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයෙකු. ප්‍රශ්නය 2 පිළිතුර සභාපති ජනරජයේ ජනාධිපති ලේකම්වරයා නිල බලයෙන් පත්වේ. සාමාජික ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා නිල බලයෙන් පත්වේ. සාමාජිකයා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන්. ප්‍රශ්නය 3 පිළිතුර ස්ථාවර තැන්පත් පොලි ආදායම, ඒ කියන්නේ අරමුදල ලැබෙන මුදල් ආකාර මුදල් ලැබෙන ආකාරය, ස්ථාවර තැන්පත් පොලි ආදායම, ඒ වගේම ජාතික ආරක්ෂක අරමුදලට අයත් කොහුවල නිවාස 3ක කුලි පදනම ආදායම වර්තමාන සාමාජිකයන් වන්නේ සභාපති ආචාර්ය එන්.එස්. කුමාරනායක මහතා, ඒ වගේම සාමාජික යාවයිස් මාෂල් විශ්‍රාමික සම්පත් දුයකොන්ත ආරක්ෂක ලේකම්, සාමාජික මහාචාර්ය පූජ්‍යපාද අත්තනංගනේ රතනපාල ස්වාමින් වහන්සේ. ප්‍රශ්නේ 4 පිළිතුරු සභාපති වන්නේ ජනාධිපති ජනරජයේ ජනාධිපති ලේකම්වරයා නිල බලයෙන් පත්වෙන්නේ. සාමාජික ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා නිල බලයෙන් පත්වෙන්නේ. සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයෙක්. ප්‍රශ්නය 1 පිළිතුර විරු සිසු ප්‍රදීප ශිෂ්‍යත්ව ලබා දීමේ ව්‍යාපෘතිය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් රණවිරු දූදරුවන් සඳහා ක්‍රියාත්මක විරු සිසු ප්‍රදීප ශිෂ්‍යත්ව ලබා දීමේ ව්‍යාපෘතිය. 1 ප්‍රතිලාභී දරුවෙක් සඳහා රුපියල් 25,000ක ළමා ඉතිරි කිරීමේ ගිණුමක් මගින් ප්‍රදානය කිරීම මේ යටතේ සිදු කරයි. මෙත් සෙවන අර්ධ නිවාස ව්‍යාපෘතිය. රණවිරුවන්ගේ අඩක් ඉදිකරගත් නිවාස සඳහා රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව පිරිනමන මූල්‍යාධාරයක් මත නිවසේ ඉදිකිරීම සම්පූර්ණ කර දීම. ප්‍රශ්නය 2 රෝමානු ඉලක්ක අංක 2 ඔව්. ප්‍රශ්නය රෝමානු ඉලක්ක අංක 3 පිළිතුර නැත. ප්‍රශ්නය රෝමානු ඉලක්ක අංක 4 2016 වර්ෂයේදී. ප්‍රශ්නය රෝමානු ඉලක්ක අංක 5 මුදල් අමාත්‍යංශයේ යටතේ පැවති ජාතික ආරක්ෂක අරමුදල 2018 අංක 16 දරන සංශෝධන පනත මගින් ආරක්ෂක අමාත්‍යංශ විෂයපතයට ඇතුළත් කිරීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ යටතේ පැවති 2017 කාර්යසාධන වාර්තාවද සමග මේ දක්වා කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස මුදල් අමාත්‍යංශය මගින් ලද උපදෙස් අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී. ප්‍රශ්නයේ ඈ රෝමානු ඉලක්ක 1 පිළිතුර 2026 වර්ෂයේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇත. අමාත්‍යංශයේ පරිපාලන අංශය යටතේ විෂයක් වශයෙන් අරමුදලේ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි. ප්‍රශ්නයේ රෝමානු ඉලක්ක 2 පිළිතුර රාජකාරී කටයුතු ඉටු කරන අතරතුරදී තුවාල ලද හෝ මියගිය සන්නද්ධ හමුදාවල හෝ පොලිස් බලකායේ යම් සාමාජිකයෙකුට හෝ සාමාජිකයන්ගේ පවුල්වලට සුබසාධන ප්‍රතිලාභ ලබා දීම සහ ජාතික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ සහතික කිරීමට අරමුදල තවදුරටත් පවත්වාගෙන යෑම සුදුසු බව නිරීක්ෂණය කෙරේ. රෝමානු ඉලක්කම් 3 පිළිතුර ජාතික ආරක්ෂක අරමුදල සහ අපි වෙනුවෙන් අපි අරමුදල ඒකාබද්ධ කර තනි අරමුදලක් වශයෙන් පවත්වාගෙන යෑමට ඇති හැකියාව පිළිබඳ විද්වත් කමිටුවක් පත්කර සොයා බලන ලෙස ජාතික ආරක්ෂක අරමුදලේ 15 වන පාලක මණ්ඩල රැස්වීමේදී සිදු කරන ලද සාකච්ඡාවට අදාළව විද්වත් කමිටුවක් පත්කිරීමට සහ ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතී. ප්‍රශ්නේ ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මගේ පළමුවන අතුරු ප්‍රශ්නය නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට. ජාතික ආරක්ෂක අරමුදල වැනි ඉතාමත්ම වැදගත් භාරකාර අරමුදලක්, ඒ වගේම ජනාධිපති ලේකම්වරයා විසින් සභාපති ධූරය දරන මෙවන් අරමුදලක වාර්ෂික වාර්තා ප්‍රමාදයක් සිදුවන බවක් පෙනුණා. ඒක 2016 සිට ගත් කල දශකයක් වැනි කාලයක සිට කාර්යසාධක වාර්තාවන් සකසා නැතිවීම පිළිබඳව යම් සොයා බැලීමක් හෝ මෙයට පාදක වූ හේතුන් සොයා නිසි විමර්ශන කටයුතු ගත යුතු බව ඔබතුමා මෙම සභාවට දන්වන්නේද?
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා, මේ ඔබ කිව්වේ පරිදි මේක අර මුදල් අමාත්‍යංශය යටතේ තමයි කලින් තිබුණේ. 2016ට කලින් පස්සේ 2016 දී අරගත්තා, අරගෙන තිනවා. පස්සේ අපි බලයට පත් වෙලා අපි මේ වැඩ කටයුතු බාරගත්තට පස්සේ මේ සම්බන්ධ විශේෂ විශ්ලේෂණයක් කරා. මේ ජාතික ආරක්ෂක අරමුදල සම්බන්ධව ඇයි මේක පාර්ලිමේන්තුවට සභාගත කරලා නැත්තේ කියලා තාක්ෂණික කරුණු රාශියක් එතන තියෙනවා. ඒක දැන් निराකරණය කරගෙන යනවා. ඒ අනුව අපි සැලසුමක් හදලා තිනවා. මේ පසුගිය කියන්නේ 2016 ඉඳලා 25 වසර වෙනකන් ඒ සම්බන්ධව විගණනයක් කරලා විශේෂ අවධානය යොමු කරලා ඒ සම්බන්ධව සිටපු නිලධාරීනුත් ගෙන්නලා කතා කරලා මේ ගැන කොහොමද මේක සකසලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා දැනට වැඩපිළිවෙලක් යනවා. බොහෝ දුරට අපිට ඉදිරි මාස කීපය ඇතුළත මේක ඉදිරිපත් කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ජාතික ආරක්ෂක අරමුදල සහ අපු වෙනුවෙන් අපි කියන අරමුදල් වලින් සිදුවෙන්නේ එකම කාර්යභාරයක් සහ එකම ප්‍රතිලාභ ලැබෙන බවක් ස්වභාවයක් තමයි පවතින්නේ. ඉතින් ඒ අනුව මෙම අරමුදල් දෙකක් පවත්වාගෙන යාම පරිපාලනමය වශයෙන් සහ එහි කාර්යභාරය ඩුප්ලිකේට් වෙනවා, දිවිකරණයකට ලක් වෙනවා. ඒ අනුව නියෝජ්‍ය ඇමතුමාගේ පිළිතුරේදී සඳහන් කළා මේකට යම් කටයුත්තක් කරන බවක් පෙනෙනවා. අමාත්‍යංශ මට්ටමින් මෙම අරමුදල් දෙක ඒකාබද්ධ ව්‍යුහයක් යටතේ පරිපාලනමය වශයෙන් කටයුතු කිරීම සඳහා ඒ සඳහා යම් සැලසුමකට අනුව කටයුත්තක් වෙනවද, සැලසුමක් තිබෙනවද කියන එක දැනගන්නට කැමතියි.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා, මේ ඒ කියන්නේ මේක ජාතික ආරක්ෂක අරමුදලයි අපි වෙනුවෙන් අරමුදලට ව්‍යවස්ථා දෙකක් තියෙනවා. එතකොට ඒකේ කාර්යභාරයන් කීපයක් තියෙනවා. පොදුවේ ගත්තම ඒක ද්විකරණය වීමක් අපි දකිනවා. ඒ නිසා මේක අමතර පරිපාලනමය වැඩ කටයුතු සිද්ධ වෙනවා කියලා අපිට දැනට අවබෝධ වෙලා තියෙන නිසා දැන් අපි අර පාලක මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා මේ සම්බන්ධව කමිටුවක් දාන්න. එතකොට කමිටුවේ නිර්දේශ ටිකක් අපිට ඉදිරියේදී එනවා. ආවට පස්සේ ගරු ජනාධිපතිතුමාවගෙන් අවබෝධයක් අරගෙන කැබිනට් එකට දාලා මේ සම්බන්ධව කටයුතු කරන්න තමයි යන්නේ. එතකොට ඒකෙන් සෑහෙන ප්‍රතිලාභ අපේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපි අදහස් කරනවා. මේ සම්බන්ධව අපි දැනට වීදිමත්ම සැලැස්මක් සකස් කරගෙන යනවා.
ප්‍රශ්න අංක 6, ගරු රුවන් විජේවීර මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යමිය ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
ප්‍රශ්න අංක 7, ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යමිය ඇසීමට.
ගරු කතානායකතුමනි, මා ප්‍රශ්නය යොමු කරනවා.
ගරු අග්‍රාමාත්‍යමිය.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් වෙත පාර්ලිමේන්තුව සභාගාර්භය තුළ භාවිතය සඳහා ලබා දෙන හැන්සාඩ් වාර්තා, න්‍යාය පුස්තක, න්‍යාය පත්‍ර සහ අනිකුත් පාර්ලිමේන්තු මුද්‍රණ කටයුතු සඳහා 2023, 2024 සහ 2025 වර්ෂවල වැය වූ මුළු මුදල පහත පරිදි වේ. 2023 වර්ෂය සඳහා රුපියල් මිලියන 45.3යි, 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 58.7යි, 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 73.1යි. මෙම සියලු මුද්‍රිතයන් පාර්ලිමේන්තුවේ ඉල්ලුම පරිදි සිදු කරනු ලැබ ඇත. ප්‍රශ්න අංක 2, කඩදාසි භාවිතය අවම කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් පවතී. ප්‍රශ්න අංක 3, 2026-07-21 හා 2026-08-19 දින ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම් වෙත යොමු කර ඇති ඉල්ලීම් ඉලීම් ලිපි අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා ඩිජිටල් ආකාරයෙන් පමණක් ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳව පිළිවෙලින් 2026/7/24 හා 2026/8/20 දිනයන්හි පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදුව ඒ සම්බන්ධයෙන් එක් එක් මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා බැලීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත. එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරියේදී ඩිජිටල් ආකාරයේ නෙම ලිපිලේඛන ලබා ගැනීමට කැමැත්තක් දක්වන මන්ත්‍රීවරුන්ට ඩිජිටල් ආකාරයෙන්ද හාඩ් කොපීස් ලබා ගැනීමට කැමැත්තක් දක්වන මන්ත්‍රීවරුන්ට හාඩ් කොපීස් ආකාරයෙන්ද අදාළ ලිපිලේඛන ලබා දීමට කටයුතු කරනු ලැබේ. ප්‍රශ්න අංක 4 පූර්වයෙන් සඳහන් කලින් සඳහන් කළ සමීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලබන දිනයකදී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනු ලැබේ. ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ පළමු අතුරු ප්‍රශ්නය එතනදී විශේෂයෙන් කියන්න ඕනේ කඩදාසි භාවිතය අවම කිරීම වගේම පාර්ලිමේන්තුව තුළ ප්ලාස්ටික් බෝතල් වලින් තොර කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා ගරු අගමැතිතුමියට, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාට, කතානායකතුමා ඇතුළු ඒකට සම්බන්ධ වෙච්ච සියලුම පාර්ශ්වවලට. මම අහන ප්‍රශ්නය වෙන්නේ මේ කඩදාසි භාවිතය අවම කිරීම සහ ප්ලාස්ටික් බෝතල් අවම කිරීම සම්බන්ධව රාජ්‍ය ආයතනවලත් ඒ කඩදාසි භාවිතය අවම කිරීම ප්ලාස්ටික් බෝතල් තුරන් කිරීම කියන සම්බන්ධව ගෙන තියෙන පියවර මොනවාද, ඒ වගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියලා මම ප්‍රශ්නයක්
කරුවා ග්‍රාමතුමිය.
අර කතානායකතුමනි, අත වශයෙන්ම ඩිජිටල්කරණය තුලින් තමයි මේක අවම කරගන්න වෙන්නේ. ඒ සඳහා සියලුම අමාත්‍යාංශ රාජ්‍ය ආයතනවල මේ වෙනකොට වැඩ කරමින් පවතිනවා. නමුත් මේක යම් කාලයක් යනවා. උදාහරණයක් ඇටියට ඩිජිටල් සිග්නේචර් එක පිළිගන්න පුළුවන් කියන එක දැන් ඒක තියෙනවා. ඒක ඒ ප්‍රින්සිපල් එක අපි එස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ. මේ විදියට විශේෂයෙන්ම ලිපිගොනු හුවමාරු කිරීම මෙවැනි කාරණා ගණනාවක් ඩිජිටල් පද්ධති හරහා කරන්න හැකියාව ඉදිරියට ලැබෙනවා. උදාහරණයක් ඇටියට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්සර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පිටරට ගමන් පිළිබඳ ලීව් ඇප්ලිකේෂන් එක හාඩ් කොපි එකක් ඇටියට අමාත්‍යාංශයට එන්නේ. දැන් මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඩිජිටල් කරණය කරලා තියෙන්නේ. ඒ ලීව් ඇප්ලිකේෂන් එක විශ්වවිද්‍යාලයේ ඉඳන්ම අමාත්‍යාංශය දක්වා අප්‍රූවල් එක දෙන්නේ UGC එක හරහා ඩිජිටල් පද්ධතියක් හරහා. ඉතින් මේ විදියට හැම අමාත්‍යාංශයම මේ විදියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අපි හිතනවත් ඩිජිටල් කරණය තව ස්ථාපිත වුණාම මේ කඩදාසි භාවිතය බොහෝ දුරට අපිට අඩු කරන්න පුළුවන් වෙයි කියලා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දන්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැන් වැඩ කැටයුතු කරගෙන යමින් පවතිනවා. ලබන වසරේ සිට වේගවත් වෙනවා කියලා අපි දන්නවා. මා එතනදී යොමු කරන ප්‍රශ්න වෙන්නේ දැන් දරුවන්ගේ පොත් බෑගය සම්බන්ධ, පොත් බෑගය ඉතාම බර වීම සම්බන්ධ එක සෞඛ්‍ය ප්‍රශ්නක් තියෙනවා. දැන් මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මේ දරුවන්ගේ පොත් බෑගේ බර වැඩිවීම සම්බන්ධව කොහොමද කටයුතු සිද්ධ වෙන්නේ? ඒක ඩිජිටල් කරණය හරහා හෝ යම් කිසි ක්‍රියාමාර්ගයක් කරා මේකට විසඳුමක් ලැබෙනවාද කියන ප්‍රශ්නය මම අගමැතිතුමිය වෙතින් යොමු කරනවා.
ආත්මික පන්තිවල ගරු කතානායකතුමනි, කොහොමටත් ඇක්ටිවිටි බුක්ස් හරහා තමයි, කියන්නේ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රියාවලියක් යන නිසා තවදුරටත් අවශ්‍ය වෙන්නේ පොත් එහාට මෙහාට ගෙනියන පොත තියෙන්නේ පන්ති කාමරේ, ළමයා එකත් එක්ක වැඩ කරලා වාර අවසානයේදී තමා ඒක ගෙදර ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. 2027 ඉඳන් අපි 6 වසරට හඳුන්වා දෙන ක්‍රමවේදය තුළ මොඩියුල ක්‍රමය නිසා, මොඩියුල කියන්නේ ටෙක්ස්ට් බුක් තරම් ලොකු පොත් නෙවෙයි, ඒ නිසා ඒ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුල් එකක් තමයි දරුවන්ට ලබා දෙන්නේ. ඒක කොහොමටත් ඉතින් ප්‍රින්ට් කෝපි එකක් වෙන්න ඕනේ. ඒ යම් තාක් දුරකට අපිට සියලු දේම ඩිජිටල් කරණය කරන්න බෑ, විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය වෙනවා පොත්පත් ලබා දෙන්න සහ ඒවා තුල වැඩ කරන මේ ක්‍රියාවලියක් ඇති කරන්න. නමුත් මොඩියුල ක්‍රමය තුලින් මේ පොත් බෑග් එකේ බර නම් සෑහෙන දුරට අඩු වෙනවා.
ප්‍රශ්නාංකාට ගරු නීතිඥ චිත්‍රල් ප්‍රනන්දු මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ඇසීමට ප්‍රශ්නාංක 9 ගරු WHM ධර්මසේන මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි අහන ප්‍රශ්නේ.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, එතුමා අහන ප්‍රශ්නේ A1. බටහිර වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් රාජ්‍යසේවයට බඳවා ගන්න ක්‍රමවේද මෙන්න මෙහෙමයි. බටහිර වෛද්‍යවරුන් බඳවා ගන්නේ වෛද්‍යවේදී හා ශල්‍යවේදී උපාධිය සාර්ථක ලෙස අවසන් කර ලබන උපාධිධාරී හට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ රැයට රෝහල්වල වසරක සීමාවාසික පුහුණුවකට යොමු කරන ලබන අතර එම පුහුණුව නිසිපරිදි නිම කරන සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලබා ගන්නා නිලධාරීන් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස රජය විසින් පත්වීම් ලබා දෙනවා. ආයුර්වේද වෛද්‍යවරුන් ලබා දෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එක් වර්ෂයන්ට අදාළව නිකුත් කර ලබන කුසලතා ලේඛනයේ පදනම් කර ගනිමින් සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍යසුන් ඇතුළත් කරගනු ලබනවා. ඒ වසරක සීමාවාසික පුහුණු කාල සීමාවක් වෙනවා. වසරක සීමාවාසික පුහුණුවෙන් පසු ඒ සාර්ථකව අවසන් කර මෙන් අනතුරුව ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම සහ ලියාපදිංචි සහතික ලබා දීම සිදු කරනවා. ලියාපදිංචි සහතික ලබා ගැනීම පසු වෛද්‍ය වෘත්තියේදීම සඳහන් නදහනට හැකියාව පවතිනවා. ආයුර්වේද වෛද්‍ය නදහරීන් රාජසේවයට මදවා ගැනීම පවත්නා රජයන් විසින් විටින් විට ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත රඳා පවතින අතර අංක 21, 21, 99, 10 දරණ 2020, 10, 27 දින ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කර ඇති ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහයට අනුකූලව මදවා ගැනීම සිදු කරගනු ලබනවා. එනම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ආයුර්වේද සිද්ධ යුනානි උපාධිලත් උපාධිධාරීන් අදාළ වර්ෂවල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලබන කුසලතා ලේඛනයේ අනුපිළිවෙල පදනම් කරගෙන පවත්නා පුරප්පාඩු අනුව බඳවා ගන්න ලබනවා. වසර කිහිපයකට අදාළ උපාධිධාරීන් ආයතන කරන ලෙස ඉදිරිපත් වන අවස්ථාවකදී ඒ වර්ෂයන්හි කුසලතා ලේඛනය පදනම් කරගනිමින් එම කුසලතා ලේඛනයේ සඳහන් අනුපිළිවෙලට ප්‍රමුඛතාවය ලබා දෙමින් සාමාන්‍ය සමග පරීක්ෂණ මගින් බඳවා ගැනීම කරනවා. ඒ අනුව අපි මෑතදී 303 දෙනෙක් බඳවා ගන්න ලැබුවා. අංක 2 දේශ වෛද්‍ය ශේෂ්‍රා ශේෂ්‍ර වන්නේ ආයුර්වේද සිද්ධ යුනයිටඩ් සහ දේශ චිකිත්සා කියන අංශ. අංක 3 බටහිර වෛද්‍යවරුන්ට ගෙවන් ලබන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් ඔබතුමා අහලා තියෙනවා. ගරු කථානායකතුමනි, බටහිර වෛද්‍යවරුන්ගේ ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ, ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එක අවසන් වෙලා රාජ්‍ය සේවයට පත්වීම ලබපු වෛද්‍යවරයෙකුට 2024/12/31 වෙනකොට තිබුණේ මූලික වැටුප රුපියල් 52,955. 2027 ජනවාරි 1 වෙනකොට ඒ අයට මූලික වැටුප රුපියල් 91,750ක් ලැබෙනවා. ඊට අමතරව දීමනා හැටියට ජීවන ඉඳන් දීමනා 17,800යි, පෙන්ෂන් අලවන්ස් එක 1,700යි, නන් පෙන්ෂන් අලවන්ස් එක 2,125යි, ඩැට් එක 70,000යි, ටෙලිෆෝන් අලවන්ස් එක 3,000 කට දීමනා හම්බෙනවා. ඊළඟට ග්‍රේඩ් 2 වෛද්‍ය නිලධාරියෙකුට 2024/12/31 තිබුණේ මූලික වැටුප රුපියල් 58,305යි. 2027 ජනවාරි වෙනකොට ඒ අයට 1,01,370ක් ලැබෙනවා. ඊට අමතරව ජීවන නිදන් දීමනාව 17,800ක්, පෙන්ෂන් බැලන්ස් එක 1,700ක්, නන් පෙන්ෂන් බැලන්ස් එක 1,700ක්, ඩැට් එක 70,000ක් සහ දුරකථන දීමනා 3,000 කට දීමනා ලැබෙනවා. ග්‍රේඩ් 1 වෛද්‍ය නිලධාරියෙකුට 2024/12/31 වෙනකොට තිබුණු මූලික වැටුප 71,805යි. ඒක අපි වැඩි කරලා 2027 ජනවාරි 1 වෙනකොට ගරු මන්ත්‍රීතුමනි 1,25,670 දක්වා ගේනවා. ජීවන දා දීමනා 17,800යි, පෙන්ෂන් බැලන්ස් එක 3,400යි, නන් පෙන්ෂන් බැලන්ස් එක 400යි, දුරකථන දීමනා 70,000යි, දුරකථන දීමනා 3,000යි. දීමනා හැටි ඒව ලැබේ. විශේෂඥ වෛද්‍යවරයෙකුට 2024/12/31 වෙනකොට තිබුණු රුපියල් 88,000යි මූලික වැටුප. ඒක අපි වැඩි කරනවා 2027 ජනවාරි 1 වෙනිදාන් පස්සේ ආයත ලැබෙනවා මූලික වැටුප හැටියට රුපියල් 1,56,000ක්. ඊට අමතරව දුර මේ ජීවන නිදන් දීමනා 17,800යි, පෙන්ෂන් අලවන්ස් එක 3,400යි, NPA එක 400යි, ඩැට් එක 70,000යි, දුරකථන දීමනා 6,000යි හැටියට දීමනා ලැබෙනවා. ඊට අමතරව මේ අමතර රාජකාරී දීමනා හැටියට මෙන්න මෙහෙ වැඩි කරා 2025/2024/12/31 ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට තිබුණු රුපියල් 687 අමතර රාජකාරී දීමනාව රුපියල් 795 දක්වා වැඩි කරා පැයකට.
ග්‍රේඩ් 2 වෛද්‍ය නිලධාරියෙකුට තිබුණු රුපියල් 796 දීමනාව පැයකට රුපියල් 967ක් දක්වා වැඩි කරා. ග්‍රේඩ් 2 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට දීපු රුපියල් 1101 පැයකට අපි 1291 දක්වා වැඩි කරා. විසජ වෛද්‍යවරයෙකුට තියෙන රුපියල් 1302 දීමනාව පැයකට රුපියල් 1542 දක්වා වැඩි කළා තියෙනවා. එතකොට ඔබතුමා අහන ආයුර්වේද වෛද්‍යවරුන්ට ආයුර්වේද වෛද්‍යවරයෙක් ග්‍රේඩ් 3 වල SL2 කැටගරි ඉන්න කෙනෙකුට මූලික වැටුප රුපියල් 94,150යි. ග්‍රේඩ් 2 SL2 කැටගරි එකේ ඉන්න කෙනෙක් රුපියල් 1,1370යි. මම කියන්නේ මේ මූලික වැටුප. ග්‍රේඩ් 1 SL2 කැටගරි එකේ ඉන්නේ 1,25,670යි. විසඥ වෛද්‍යවරයෙක් SL3 කැටගරි එකේ ඉන්නේ 1,56,000යි. ඒතර මේ 2027 ජනවාරි පළවෙනිදා අපි මූලික වැටුප වැඩි කරනකොට මේ ගානට ඒගොල්ලන්ගේ වැටුප් තලයේ වැටුප් වැඩි කිරීමක් සිදු වෙනවා. ඊට අමතරව ආයුර්වේද වෛද්‍යවරුන්ට විධායක දීමනාව හැටියට රුපියල් 25,000ක්, දුරකථන දීමනාව ග්‍රේඩ් 2 3 වල රුපියල් 3,000ක්, ග්‍රේඩ් 1 රුපියල් 6,000ක්, ජීවන නිධන් දීමනාව 17,800ක් හැටියට ලැබෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ඔබතුමා අහනවා ඊට අමතරව බටේ අංක 4 මේ වෛද්‍යවරුන් ලැබෙන මූලික වැටුප සහ කියන්නේ ආයුර්වේද සහ බයිටර වෛද්‍යවරුන් ලැබෙන මූලික වැටුප ගෙවන දීමනා වරප්‍රසාද බොහොමයක් සමාන වෙනවා. ඒ අනුව එකතුව ඔබට මා බලා ගන්න පුළුවන් මේ එමුණුමත් එක්ක. 5 පැන් නොනගි 6 ආ පැන් නොනගි.
ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමැතිතුමා, බොහොම ස්තුතියි සතුටුදායක පිළිතුරක් ලැබලා දුන්නා. මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අපේ කිල්ස් නැසර් මන්ත්‍රීතුමාට ලබා දෙනවා.
ගරු මන්ත්‍රීතුමා, කිල්ස් නැසර් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, බොහොමත් ස්තුතියි ධර්මසේන මන්ත්‍රීතුමාට. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතිතුමා, ඔබතුමා වෛද්‍යවරයෙක් විදියට මේ සම්බන්ධව හොඳටම දැනුවත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔබතුමා මේකට උත්තරයක් දෙයි කියලා. විශේෂයෙන්ම හෝමියෝපති වෛද්‍යවරුන්ගේ ගැටලුව දැන් 15 දෙනෙක් නිසා 120කට ලියාපදිංචි කරගන්න බැරි වෙලා තියෙනවා. ගරු ඇමතිතුමා, මම හිතන්නේ මේ හෝමියෝපති වෛද්‍යවරු දිගින් දිගටම අපේ විපක්ෂ නායකතුමත් ඇවිල්ලා හම්බුණා, මම හිතන්නේ ඔබතුමාත් ඇවිල්ලා හම්බෙලා තියෙනවා. ඉතින් මේ 120කට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අය ලියාපදිංචි කරනවා. ඒ අයගේ විභාගය දිනෙන් දින කල් යනවා. ඉතින් මේ සම්බන්ධව මේ 15 දෙනාගේ ගැටලුව වෙන පැත්තකට දාලා 120 දෙනෙක් ඉන්නවා මෙතන අපේ රටේ ජනතාවට ප්‍රතිකාර කරන්න පුළුවන් වෛද්‍යවරු. ඉතින් මේ සම්බන්ධව ඔබතුමා මොන හරි ඉදිරියේදී මේ යගේ ලියාපදිංචි කිරීම සඳහා මොන හරි වැඩ පිළිලක් තියෙනවද?
ගරු අමාත්‍යතුමා,
ඒ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැන්ට දැනට ප්‍රතිකාර කරන සම්බන්ධයෙන් සහ මේ ව්‍යාපාරික සම්බන්ධයෙන් පැමිණි කීපයක්ම අමාත්‍යංශ ලැබිලා තිබුණා. මම හෝමියෝපති සභාව සහ ඒ පාර්ශ්වය ගැන සාකච්ඡා කළා. ඒ අනුව පනත ප්‍රකාරව දැන් විභාගයට ලියල නැති තුන්වෙනි කණ්ඩායම තුන්වෙනි අවස්ථාව ලබා දීම සඳහා අපි ඉක්මනට කටයුතු කරනවා. සමහරට ඔක්තෝබර් මාසෙට කලින් ඒ විභාගය අපි පැවැත්වීමට කටයුතු කරනවා. කඩමෙන් පවත්වන විභාගය.
ගරු මන්ත්‍රීතුමා, ඔබ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු කතානායකතුමා, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දයාසිරි ජයසේකර අපේ ගරු.
ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා,
ගරු ඇමතිතුමා, ප්‍රශ්න පුළුවන් දෙකක් තියෙනවා. ඔව්, ඔබතුමා දන්නවා විශේෂයෙන් මේ අපේ 1961 ආයුර්වේද පනතත් එක්ක ඒ කාලේ විශේෂයෙන්ම සුදේශීය වෛද්‍යාඥා පනත 1941 පනතයි ආයුර්වේද පනත 1947 දෙකම එකට එකතු කරලා තමයි මේ ආයුර්වේද පනත හැදුවේ 1961. දැන් අද අපි දන්නවා ඔබතුමා ඒ දවලා හිටියේනේ අපේ හරිණි අමරසූරි මැතිණිය හිටියා. අපි ගිය පාර ආණ්ඩුව මේක ගේනකොට අපි මේකට විශාල මේ ආයුර්වේද පනතේ විශාල ප්‍රශ්න ගන්නාවක් තියෙනවා ඔබතුමා. එතකොට ඒ නිසා දැන් විශාල අර්බුදයක් ඇවිල්ලා තිනා. මේකට විශාල විරෝධයක් දැක්වා, ඇහුවේ නැහැ මේක ගිනාව ඒගොල්ලෝ. අපි මේකට ගිහිල්ලා කමිටි වල කතා කෙරුවා. නමුත් මේක උනේ නැහැ. දැන් අද පාරම්පරික වෛද්‍යවරුන්ට ඔබතුමා දන්නවා විශාල අර්බුදයක් වෙලා තියෙනවා. එක කාරණයක් තමයි විශේෂයෙන්ම අද වෙනතුරු පාරම්පරික වෛද්‍යවරුන්ගේ සංගණනයක් කරලා නැහැ. ලයිස්සුවක් නැහැ. අඩුම තරමේ ලංකාවේ කී දෙනෙක් ඉන්නවද? අත වශයෙන් අයගේ නම් ගම් ලිපිණියන් කිසිම දෙයක් මේ අද වෙනකොටත් හදලා නැහැ. ඒ නිසා දැන් වෙලා තියෙන්නේ මෙතන අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. උපායධාරීන් සහ මේ අය අතර විශාල දැන් ප්‍රශ්න ගන්නාවක් අගමැතිවේ මතුවෙලා තියෙනවා. ඒ නිසා විශාල අර්බුදයක් මේක ඇතුලේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන් අද ඔබතුමා බැලුවොත් මේ ආයුර්වේද පනතේ තිබෙන කාරණා එක ගත්තොත් ගුරු වෛද්‍යවරයෙකුට අත්සන් කරන්න පුළුවන් එක්කෙනෙකුට පමණයි. ඒ කියන්නේ තමන් යටතේ ඉන්න මේ මේ සේවකයන් නැත්තම් ඒ අයනේ මේක පුරුදු වෙලා එන්නේ. ඒ අය එක්කෙනෙකුට පමණයි අස්සම් කරන්න පුළුවන්. ඒතර කීප දෙනෙක් තියාගෙන උන්ට උගන්වන්න බෑ. දෙවෙනි කාරණේ අපසු උසස් පෙළ ඉල්ලනවා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් මේ ලියාපදිංචිය සම්බන්ධව. ඇත්තටම සමහරලාවට අපසු උසස් පෙළ දින ළමෙක් ඇවිල්ලා පාරම්පරික වෛද්‍යවරයෙක් ගාව තෙල් බේත් ගගා උදේ ඉඳන් රෑ වෙනකල් උතන ඉන්නේ නැහැ. නමුත් ඒ අයට අද විශාල අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. මම විශේෂයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා ඇත්තටම වෙන විකල්පයක් නැහැ මේකට. ආයුර්වේද වෛද්‍ය සභාවෙත් නියෝජනයක් මේ අයට නැති තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් මම අහන්න කැමතියි මේකට විසඳුමක් විදියට ඇතරම අපේ විපක්ෂ නායකතුමාට සුවන් දෙන ඔබතුමා සෑහෙන වතාවක් මේ අයත් එක්ක සාකච්ඡා කර අපි මේක කතා කරලා දිනවා ඇති වෙනකල් ඔබතුමා තමයි විසඳුම දෙන්න ඕනේ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි විශේෂයෙන්ම අපිට පාරම්පරික වෛද්‍ය සභාවක් ස්ථාපිත කරන්න බැරිද මේ ලංකාවේ ඉන්න පාරම්පරික වෛද්‍යවරුන් සම්බන්ධ මොකද මේ අය රැකගත්තේ නැත්තම්. දැන් උදාහරණයක් ගත්තොත් ඔබතුමාම දන්නවා ගිහිල්ලා කොලයක් කඩා ගන්න බෑ. ඊළඟට ගිහිල්ලා වවන්න පුළුවන් බෙහෙත් ද්‍රව්‍ය තියෙනවා මල්ලඟ තියෙනවා ලයිසු පිටිමා ඔබතුමාට ඉදිරිපත් කරන්න. එතකොට ලංකාවේ පාරම්පරික වෛද්‍යවරුන් ගිහිල්ලා කොල කෑල්ලක් කරන දැන් අපේ ජනාධිපතිතුමා කියන විදිහට කොතමල් ටිකක් බොන එකටත් වැඩිය අතේම දුවාලුනොත් නිදි කුම්බ ටිකක් අපි ඉස්සර තියන්නේ අතේ. ඉතින් ඒ වගේ තත්ත්වයක්වත් කරන්න බැරි තැනකට දැන් මේක තල්ලු වෙලා තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් පවා දාලා තියෙනවා මෙන්න 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 මේවා තමයි දාන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේක කොළ වලින් අපේ ගම්වල ඉන්න වෙද මාත්‍රු ගමේ තියෙන කොළ කෑලි ටිකක් අරන් ගිහලා නැත්තම් ගහක කොළයක් කඩලා තමයි බෙහෙත් කරේ. ඉතින් දැන් ඒකත් නතර කරලා තියෙනවා. ඒ නිසා මේ වෛද්‍ය මේ ආයුර්වේද පනත කරු කතානායකතුමා ඉතින් මේක කරුණාකරලා කිසියම් විදියකට සංශෝධනය කරලා මේ අයට සාධාරණයක් කරන්න ඔබතුමා යම් කිසි වැඩපිළිවෙලක් කරනවාද කියලා අහන්න
කැමතිතුමා.
ගරු කතානායකතුමනි ඒ හදපු රෙගුලාසි ඇත්තටම පාරම්පරික වෛද්‍යවරුන්ට පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයට තදබල ලෙස බාධා කරනවා. ඇත්ත දැන් මේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ මේ වසර දහස් ගණනක් තිස්සේ ක්‍රමානුකූලව වර්ධනය වෙච්ච ශාස්ත්‍රයක්. ඒකට නීති හදනකොට ගරු කතානායකතුමනි අදාළ සියලු පාර්ශ්වණය කතා කරන්න ඕන. කිසි කෙනෙක්ගේ කතා කරලා නැහැ. ඔබතුමා තියාණ්ඩ හිටියද මන්දා? ඒ රෙගුලාසි. ඒක විතරයි හිටියේ නැත්තේ. ඔව්. නෑ හරි ඒ රෙගුලාසි එක බැලුවාම ගරු කතානායකතුමනි නෑ රෙගුලාසි එක බැලුවාම ගරු කතානායකතුමනි කිසි එකේ කතා කරලා නැහැ. ආයුර්වේද වෛද්‍යවරයෙක් කතා කරලා නැහැ. ඖෂධ නිෂ්පාදනය කතා කරලා නැහැ. ඖෂධ සල්ලේ කතා කරලා නැහැ. ආනයනකරුවනේ කතා කරලා නැහැ. ඉතින් මේ ආදී හැටියට ගත්තාම කවුරුත් එක්ක කතා නොකර ගැසට් එකක් ගහලා තිනවා. ඒකෙන් ශාස්ත්‍රය ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි නීතිපති දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය කටයුතු කළා තිබෙන සියලු පාර්ශ්වයන් ඒකට සහභාගී කරගෙන තිබෙනවා. මොකද මේ ගැටේ ලියන්නට ඕනේ. ඒ හිටපු රාජ්‍යමත්තුමා මම දන්නේ එතුමා දේශ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දේශ වෛද්‍ය ක්‍රම පිළිබඳ එළියෙන් ගොඩාක් කතා කරලා මේකට සෑහෙන බ්ලොක් කරලා තියෙන්නේ. ඒ හොඳ වෙලාවට නීතිපති දෙපාර්තමේන්තුව අපිට යම් ක්‍රමයක් පෙන්වුම් කරලා දුන්නා මෙතනින් එළියට එන්න නැත්නම් ඒ මත කටයුතු කරන්න සිදුනා නම් ගරු මන්ත්‍රීතුමා නියාමන සභාවට මේ රටේ අවුරුදු 100ක් විතර තිබුණු මේ දේශීය ඖෂධ නිෂ්පාදන ශාලාවත් වැහෙනවා. හරි ඒ අනතුරක් තිබුණා. ඒක ක්‍රමානුකූල નિවර්ති කරගෙන යන්නේ. ඒ වගේම ඔබතුමා කියපාර අර කමිටු වාර්තාවක් ලැබිලා තිබෙනවා. මම ඒකට අස්සම් කරේ නෑ. මොකද ඒකෙන් එක පැත්තකට පරවෙච්ච වාර්තාවක් තමයි ලැබිලා තිබෙන්නේ. කොහොමද අපි පාරම්පරික වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරනවා. එතෙන්දී මම ඒ කණ්ඩායම් කීපයක් මුණ ගැහුණා. එයා හැමදෙනාටම කිව්වා AI අතර එකඟතාවයෙන් අපිට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕන කියලා. මෙතන මොකද ඒ එතනක් තිබෙනවා යම් කිසි ආකාරයක විවිධාකාර අදහස් වල සංකූලතාවයන් සහ ගැටුම් පවතිනවා. ඒ ශාස්ත්‍රයෙන් අපිට අදහසක් ලැබුණොත් මේ අත්ත පාරම්පරික වෛද්‍ය පවුල් වල ඒ පරම්පරාවල එකඟතාවයෙන් ලැබුණොත් අපිට පුළුවනි එතනින් ඉහළට කටයුතු කරන්න. ගරු මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි මේක මතු කරාට.
ප්‍රශ්න අංක 10 ගරු රුවන් මාපලගම මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු ඇමතුමනි.
ගරු අමාත්‍යතුමා
ගරු ගතනායකතුමනි අයන්නේ එක ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2025 වර්ෂයේ ක්‍රියාත්මක වූ ආධාර වැඩසටහන යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස 3813ක් ඉදිකර ඇත. 2026 වර්ෂයේදීද එම වැඩසටහන තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් ආධාර වැඩසටහන නමින් ඉහත ආකාරයෙන්ම අඩු ආදායම් ලාභී පවුල් 3419ක් තෝරාගෙන නිවාස ඉදිකිරීම කටයුතු සිදු කරමින් පවතී. සෙවන නිවාස ආධාර වැඩසටහන යටතේ 2025 වර්ෂයේ නිවාස 42ක් ඉදිකර ඇති අතර 2026 වර්ෂයේ පවුල් 179ක් තෝරාගෙන නිවාස ඉදිකිරීම කටයුතු සිදු කරමින් පවතී. ප්‍රශංග 2
ගම්පහ දිස්ත්‍රික්කයේ 2025 වර්ෂයේදී ක්‍රියාත්මක වූ ආධාර වැඩසටහන යනතේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස 298ක් ඉදිකර ඇත. එම වැඩසටහනම තමන්ගේම තනක් ලස්සන ජීවිතයක් ආධාර වැඩසටහන නමින් 2026 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 680ක් තෝරාගෙන නිවාස ඉදිකිරීම කටයුතු සිදු කරමින් පවතී. 2025 වර්ෂයේ සෙවල් නිවාස ආධාර වැඩසටහන යනතේ නිවාස 15ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති අතර 2026 වර්ෂයේ පවුල් 12ක් තෝරාගෙන නිවාස ඉදිකිරීම කටයුතු සිදු කරමින් පවතී. ඒ අනුව 2025 වර්ෂයේ දළ වශයෙන් නිවාස 315ක් ඒ වගේම 2026 වර්ෂයේ දළ වශයෙන් නිවාස 700ක් ඉදිවෙමින් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ. ප්‍රශ්නක 3 2027-29 දක්වා කාල සීමාවට අදාළව ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව පවතින දත්ත පදනම් කොටගෙන සැලසුම් සකස් කරමින් පවතී. වාර්ෂිකව රාජ්‍ය අයවැයමකින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන දිස්ත්‍රික්කයේ පවතින ග්‍රාම නිලධාරී කොට්ටාස සංඛ්‍යාව හා නිවාස අවශ්‍යතාවය සැලකිල්ලටගෙන ඉදිකරනු ලබන නිවාස සංඛ්‍යාව තීරණය කරනු ලබයි. ප්‍රශ්නක 4 2025-26 වර්ෂවල ආධාර වැඩසටහන දෙකෙහිම නව නිසක් ඉදිකිරීම සඳහා උපරිම ලක්ෂ 10ක ආධාර මුදලක් පිරිනමනු ලැබේ. සෙවන නිවාස ආධාර වැඩසටහන යටතේ පමණක් නිවාස වැඩි දියුණු කිරීම සඳහා, මේ කියන්නේ නිවාස වැඩි දියුණු කිරීම සඳහා උපරිම ලක්ෂ 750,000ක මුදලක් පිරිනමනු ලැබේ. 2027 වර්ෂයේදීද වර්ගඩි 550ක පමණ නව නිසක් ඉදිකිරීමේදී උපරිම ලක්ෂ 10ක මුදලක්ද ජීවත් වන නිවාසක් වැඩි දියුණු කිරීමේදී සෙවන අරමුදලෙන් රුපියල් 750,000ක ආධාර මුදලක්ද ලබා දීමට සැලසුම් කර ඇත. 2028 වර්ෂයේ සිට ඉදිරි වසරදී ඉදිකිරීමේ පිරිවැය සැලකිල්ලටගෙන ලබා දෙන ආධාර හෝ ණය මුදල වැඩි කිරීම සලකා බලනු ලැබේ. ප්‍රශ්නක 5 නිවාස සඳහා ආධාර ලබා දෙන ප්‍රතිලාභීන් තෝරා ගන්න ලබන නිර්ණායක පිළිබඳව සවිස්තරාත්මකව තමන්ගේම තනක් ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අත්වැලෙහි හා සෙවන ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අත්වැලෙහි දැක්වෙන අතර ඒ ඇමුණුම් මගින් ඉදිරිපත් කර ඇත. මේ පිළිවෙතකම සභාගත කරන මන්ත්‍රීතුමා එමෙන්ම නිවාස සඳහා ආධාර ලබා දීමේදී ප්‍රතිලාභීන් වෙත ඉදිරිපත් කරන ලබන අයදුම් පත්‍රය ඇමුණුමක් විදිහට ලබා දෙන එක මම සභාගත කරනම් ආයන්න පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ස්තුතියි ඇමතිතුමනි. මගේ පළමු අතුරු ප්‍රශ්නය ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව රන්පොකුණගම නිවාස සංකීර්ණයේ අතුරු නිවාස ව්‍යාපෘතියක් විදිහට 2018 වර්ෂයේදී ගුරු ගම්මානයක් ආරම්භ කරලා තියෙනවා ගරු ඇමතිතුමනි. ගුරුවරු පාසල් ගුරුවරු සඳහා විවිධ ශාරීරික දුබලතා තිබෙන පාසල් ගුරුවරු සඳහා ගුරුවරු 20 දෙනෙකුට ඉඩම් කැබලි 20ක් ලබා දීලා තිබෙනවා. ඔවුන්ට පොරොන්දුව දීලා තියෙන්නේ ඉඩමක් සමග නිවසක අයිතිය ලබා දෙනවා කියලා. හැබැයි අද වෙනකොට ඒ ඉඩ නිවසත් භාගෙට ඉදි වෙලා තිබෙන්නේ. ඒ වගේම ඉඩම අයිතිය ලබා ගන්න ගියාම ඒක ණයක් බවට පත් වෙලා තියෙනවා. මේ ගුරුවරු විශාල පාසල් ගුරුවරු විශාල මානසික සහ ආර්ථික පීඩාවකට ලක් වෙලා තියෙනවා. සමහරුන්ට ලක්ෂ 28ක් 30ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ ඉඩමේ අයිතිය ලබා ගන්න. හැබැයි ඔවුන්ට ඒ වගේම රන්පොගුණගම නිවාස සංකීර්ණයේම තියෙන රණිඳුගම තවත් නිවාස ව්‍යාපෘතියක් 2019 වර්ෂයේ ක්‍රියාත්මක ඔවුන්ට ලබා දීලා තිබෙනවා. මේ නිවාස හිමිකම වෙනුවෙන් මේ හිමිකම් ප්‍රධාන පත්‍රයක්. මේ පත්‍රයේ සඳහන් වෙනවා ගරු ඇමතිතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් මෙහෙවන ක්‍රියාත්මක සැමට සෙවන නිවාස ව්‍යාපෘතියේ රණිඳුගම ආදර්ශ ගම්මානයේ අංක 18 නිවසේ හිමිකාරීත්වය ප්‍රදානය කළ බව සතුටින් දෙනුම් දෙමි කියලා. මෙන්න මේ A4 කඩදාසිය පමණයි ඔවුන්ට තිබෙන්නේ. ඒ ඉඩමේ හිමිකම ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ගරු ඇමතිතුමනි, මේ ගුරු ගම්මානයේ සහ රණිඳුගම නිවාසවල නිවාස හිමියන් 50කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් සම්බන්ධයෙන් මේ ඉඩමේ හිමිකම ලබා ගැනීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් සකස් කළ හැකිද?
ගරු අමාත්‍යතුමා,
ඔය දීලා තියෙන හිමිකමේ ජනාධිපතිතුමාගේ නම තිබුණා, අගමැතිතුමාගේ නම තිබුණා, නිවාස ඇමතිතුමාගේ නම තියෙනවා.
ගරු මාපල්ගම මන්ත්‍රීතුමා,
ඔව්, ජනාධිපතිතුමා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම, නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ලෙස ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම සඳහන් වෙනවා මේ හිමිකම්
පත්‍රයේ. ගරු අමාත්‍යතුමා,
2015 විපක්ෂ නායකතුමා ඔබතුමාගේ යාළුවා නේද? ඔතනෙදි මම දැකලා තියෙනවා කතා බහ කරලා චුට්ටක් අහලා බලන්න. මේ මොකද්ද කියලා මොකද දන්නවද? සමහර ඒවා තේරෙන්නේ නැහැ. ඒ කාලේ කරපු ඒවා අපිටවත් තේරුම් ගන්න බෑ සමහර ඒවා. 2015-19 කාලේ අතරම නිවාස සමතර අධිකාරිය හරහා ගොඩක් දේවල් කරලා තියෙනවා. ගොඩක් ඒවා අතරමඟ සමහර ඒවා තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒවා සංකීර්ණ විස්තරණ කියපුවම ප්‍රශ්න තියෙනවා. එනිසා ඇතනම සමහර පවුල් වලට ගොඩක් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ට අසකන වෙලා තියෙනවා. අපිට උත්තරයක් දී ගන්නත් බෑ සමහර ඒවා. ගෙවල් දීලා තියෙනවා, ණය දීලා තියෙනවා, ආධාර දීලා තියෙනවා, ඔයගෙ ඉඩම් දෙනවා කියලා, හිමිකම දෙනවා කියලා කොළ කෑලි දීලා තියෙනවා. ගොඩක් දේවල් කරලා තියෙනවා. හරිම සංකීර්ණයි. සමහර ඒවා ඉතින් අපි දැන් ඉතින් අපේ නේ ප්‍රශ්න. ඒ කියන්නේ තමන්ගේ දේශපාලන සිහින සැබෑ කරගන්නයි, ඡන්ද ගොඩ වැඩි කරගන්නයි අර කැත විදිහට පාවිච්චි කරපු දේශපාලන මෙවලමක් තමයි නිවාස සම්මතන අධිකාරිය. අධිකාරියත් විනාශ කළා, මේ වැඩත් විනාශ කළා, මිනිසුන්ටත් මිනිස්සු තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒව අපි දැන් විසඳන්න උත්සාහ දරමින් ඉන්නවා. හරිම සංකීර්ණයි. සමහර ඒවා තමයි විසඳන්නත් බැරි වෙයි. මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අපි උපරිම සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනයි ජනතාවට. ඕක ගැන අපි හොයලා බලන්න මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා,
ස්තුතියි ඇමතිතුමනි. ඔබතුමා අර මගේ පළමු ලිඛිත ප්‍රශ්නෙට පිළිතුරක් ලෙස ලබා දුන්නා. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් නව රජයේ නිවාස ව්‍යාපෘති යටතේ නිවාස ආධාර ලබා දීම පිළිබඳව පෙර පැවති ලක්ෂ 6ක මුදල ලක්ෂ 10ක් බවට නව රජයේ විසින් පත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමා සඳහන් කළා. ඒ වගේම ගරු ඇමතිතුමනි, එතනදී නිවාස ලබා දෙන නිවාස ආධාරලාභීන් වගේම විශාල පිරිසක් සිටිනවා අඩු ආදායම්ලාභී දීර්ඝකාලීනව කුලී නිවාසවල ජීවත් වෙන මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මීළඟ වර්ෂවලදීවත් මේ කුලී නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභී තමන්ටම කියලා දැනට ඉඩමක හිමිකමක් නැති අපේ සහෝදර ජනතාව පිළිබඳවත් සලකා බැලීමේ හැකියාවක් තිබේද කියලා.
ගරු අමාත්‍යතුමා,
ඔය නිවාස ප්‍රශ්න විසඳන්න කියපුවාම අපිට කීපයක් ඉන්නවා, කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඔවුන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා රජයේ විදිහට අත්ලයක් සපයන්න ඕනේ, සහයෝගයක් ලබා දෙන්න ඕන කණ්ඩායම් කීපයක් ඉන්නවා. අපි අපේ නිවාස ආධාර වැඩසටහන් වල මේ අවුරුද්දේ ප්‍රධානම ඉලක්කය වෙලා තියෙන අර ස්ථිර නිවාසයක් නැති తాවකාලික නිවාසයක් හදාගෙන පදිංචිලා ඉන්න ජනතාවට ස්ථිර නිවාසයක් හදාගන්න රජයේ විසින් ආධාර ලබා දෙන්න. නමුත් දැන් බොහෝ දිස්ත්‍රික්කවලින් ඒ දිස්ත්‍රික්කවල ලබා දුන්න කෝටා එක නිවාස ප්‍රමාණය සම්පූර්ණ කරන්න ගිහුවාම අස්ථිර නිවාස, ස්ථිර නොවන නිවාස තියෙන ගෙවල් පවුල් හොයා ගැනීම අපහසුතාවයක් තියෙනවා. ඒකෙන් පෙනී යනවා සමහර දිස්ත්‍රික්කවල තමයි මේ ස්ථිර නොවන ගෙවල් තියෙන්නේ කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අතර මේ ඊළඟ අවුරුද්දේ ඒ ස්ථිර නොවන ගෙවල් තියෙන කටුමැටි වෙන්න පුළුවන්, සීට් හේතු කරගෙන වෙන්න පුළුවන්, ලෑලි ගහගෙන වෙන්න පුළුවන්, ජීවත් වෙන්න සුදුසු නැති නිවසක් තියෙන පවුල්ම හරියට මඳුරගෙන ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න. ඊට පස්සේ ඊළඟ කණ්ඩායමක් ඉන්න ඔය කුලී නිවාසවල දීර්ඝකාලීන සමහර කට්ටිය ඉපදිලා තියෙනෙත් කුලී නිවාසවල, තාම අවුරුදු 30ක් 40ක් ගිහිලා ජීවත් වෙන කුලී නිවාසවල. ඔවුන්ට ඉඩමකුත් නැහැ, ගෙයක් හදාගන්න වත්කමකුත් නැහැ. එවැනි ප්‍රජාවක් ඉන්නවා. ඒ වගේම තමයි තව කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට සමහර නිවාසක් ඉදිකර ගන්න යම් මුදල් ප්‍රමාණයක් තියෙනවා, ඉඩමක් නැහැ. මේක මේ නාගරික ප්‍රදේශවල නට මේ තත්ත්වය ටිකක් බරපතල බව පේනවා. ඒ නිසා ඇත්තටම දැන් අපි නිවාස අමාත්‍යාංශ විදිහට අපි ගිහිල්ලා ඒ ප්‍රදේශවල දේවල් කරනව වෙනුවට, අර ගම්මාන හදනව වෙනුවට වඩාම හොඳ එක තමයි ප්‍රාදේශීය වශයෙන් නිවාස අවශ්‍යතාවය තෝරගෙන ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ අනුමත කරලා අපිට මේ නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් යෝජනාවක් කිව්වොත් අපිට අයවැය ඇතුල් කළ එක මම කරන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා, ඔබතුමා ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටු සභාපති විදිහට කටයුතු කරන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගැටළු අඳුනගෙන, ඉඩම් තියෙනවා නම් ඒවා අඳුනගෙන, ඒවා බෙදා දීම සඳහා යෝජනා කරගෙන නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් අපිට යෝජනාවක් හදලා ඉන්නේ. ඒවන් නේතුට අපිට අමාත්‍යංශ දෙක ටික සම්පූර්ණ කරන්න පුළුවන්. ඔබතුමාට පිළිතුරක් විදිහට මේ හැම කණ්ඩායමක් දිහාම බලලා ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා රජයක් විදිහට මැදිහත් වෙන්න විශේෂම ආධාර මුදල් ලබා දෙන්න අපි විශාල ඌමනාවක තියෙනවා. 2027 අවුරුද්දේ මෙතෙක් අපි කරපු වැඩසටහන් වලට වැඩි මනක් ඊටත් එහා ගියපු විශාල නිවාස ව්‍යාපෘති, නිවාස ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන තමයි අපි ඉන්නේ. බොමිස්දී
දෙවෙනි වටය ප්‍රශ්නාංක 2 ගරු චමින්ද විජේසිරි මහතා බලශක්ති අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමාගෙන් අහන්න.
ප්‍රශ්නාංක 8 ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනන්ද මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා මාතෘමාගේ ඇසීමට.
කථානායකතුමනි, නීතිඥ චිත්‍රාල් ප්‍රනන්ද මන්ත්‍රීතුමා වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමතිතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, පිළිතුරු සභාගත කරන
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා. දාසරි ජයසිරි මහතා, ඔබතුමා පොයින්ට් එක මොකද්ද?
මා සාවර නියෝග 118 යටතේ මා ඔබතුමාට අද උදේ බාර දුන්නා මේ වරප්‍රසාද ප්‍රශ්නය. ගරු කථානායකතුමා,
ඒක ගරු මන්ත්‍රීතුමා මේ අවස්ථාව වෙලාවට කතා කරමු දැන්ට ඔබගේ මොකද්ද ඊතර පොයින්ට් එක මොකද්ද
ඔන්න මම අහන්නේ ඒක දැන් ඉදිරිපත් කරන්න මට අවස්ථාව දෙනවා මොකද හේතුව ගරු කතානායකතුමා මේක වගේ දැන්
ගරු මන්ත්‍රීතුමා මේ
තව ඉදිරියට ඔබතුමා යටතේ
ඉදිරියට තව තියෙන්නේ ඒක තව මෙතෙන්ද ඇවිල්ලා නැන්නේ න්‍යායපත්‍රේ නෑ නෑ ඔබතුමා මේ මේ පටලගෙන මේ මේ න්‍යායපත්‍රේවත් දන්නේ නෑ න්‍යායපත්‍රේ දන්නෙත් නෑ ගරු මන්ත්‍රීතුමා